සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
මෙම සභාව 2025 මැයි මාස 20 අඟහරුවාදා පූර්වභාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි මා යෝජනා කරනවා.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
එතන මේ කාලේ තියෙන මොහිත අරගෙන පුළුවන්. 7ක නෙවෙයි 4 වෙඩි තියෙනවා.
විනාඩි 7යි.
නෑ. විනාඩි 15කට වෙඩි තියෙනවා.
නෑ 7යි.
ගරු 15 වෙඩි තියෙනවා. ඈ? එඩ්ලොන්නේ. ඔව්. ගරු මුලාසන මන්ත්‍රීතුමනි,
ඉල්ලුතුරු කතාවට හරියට
විශේෂයෙන්ම මම කියන්න කැමතියි අද මම මේ කාරණේ මතු කරන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමා කාරණා ගණනාවක් මතු කෙරුවා. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව කාලේ පාරවල් දිගේ වෙඩි තියෙනවා, ගෙවල් වලට පැනලා වෙඩි තියෙනවා, පාර බස් වලට පැනලා වෙඩි තියෙනවා. මෙහෙම රටවල් කරන්න පුළුවන්ද? ඒ නිසා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නීතියේ විධානයේ ආධිපත්‍ය ස්ථාපිත කරනවා විතරක් නෙවෙයි, අපි හැප්පිලා බලමු කියලා කිව්වා. ඒතරේ හැප්පිලා බලන එක අද අපි කල්පනා කරන්න කැමති. විශේෂයෙන් අද උදේ පාන්දරත් තවත් ඝාතනයක් සිද්ධ වුණා කළුතර දිස්ත්‍රික්කේ. මේ වෙනකොට ඇත්තටම 43 දෙනෙක් මේ මාස 7 ඇතුළත වෙඩි තැබීම් 43ක් වාර්තා වෙලා තිබෙනවා. 30 දෙනෙක් මැරිලා තියෙනවා. අද පාන්දර මැරිච්ච එකත් එක්ක 23ක් තුවාල ලැබුවා අය ඉන්නවා. මම කියන්න කැමති මේ රටේ නීතියේ ආධිපත්‍ය, විශේෂයෙන්ම නීතිය විධානයේ ආධිපත්‍ය පිළිබඳ ජනාධිපතිතුමා කතා කරුවා. අද නීතිය විධානයේ ආධිපත්‍ය දෝරගලමින් තිබෙනවා. පාරවල් දිගේ මිනිස්සු මරනවා. එදා උදේ පාන්දර 6:40 ගන්නට ගල්කිස්සේ තරුණෙක් පාර අතුගක හිටපයට පාර දිගේ එලෝ එලෝ වෙඩි තියෙනවා. අපි දැක්කා මේ රටේ මිනිස්සු දකිනවා දවස ගානේ පාරවල් දිගේ මිනිස්සු මරනවා, ගෙවල් වල ඇතුළට ඇවිල්ලා මිනිස්සු මරනවා, ව්‍යාපාරිකයෝ මරලා දානවා. මේ විදියට පාතාලය මරා ගන්නවා. ඒ අස්සේ පාතාලයේ කොන්ත්‍රාත් අරගෙන තව අයව මරලා දානවා. ඒ වගේම කුඩු ජාවාරම අතිවිශාල ප්‍රමාණයක් පැතිරලා තියෙනවා. මේ සියල්ල ගත්තෙන් පස්සේ මම අහන්න කැමතියි මේ ආණ්ඩුවෙන් ජනාධිපතිතුමාගේ හැප්පිලා බලමු කියලා දැන් කවද එනකල් මාස 7ක් හැප්පිලා බලමු කියලා කිව්වා. අද වෙනතුරු හැප්පිලා බලලා මුකුත් නැහැ. පාතාලේ හැප්පිලා දිනනවා, දෙගොල්ල හැප්පෙනවා, ආණ්ඩුව බලාගෙන ඉන්නවා. වැඩේ උණයින් පස්සේ ගිල්ල අතඩංගුඩ ගැනීම කරනවා. අපි අහන්න කැමති මේ සිද්ධ වෙන්න වැඩියෙන්ම පළාත් දෙක, බස්රාහිර පළාතේ දකුණු පළාතේ, මේ පළාත් දෙකේ පොලිසියට ක්‍රියා කරන්න වැඩපිළිවෙල සකස් කරන්න බැරි නා. හැප්පිලා බලමු කියලා කියලා වැඩක් නැහැ. මොකද මේ රටේ ජනතාවගේ ජීවිත අනාරක්ෂිතයි. කොයි වෙලේ ඇවිල්ලා වෙඩි තියද කියලා අපි දන්නේ නැහැ. අපිට වෙඩි මේවා කතා කරපුවාම අපිට වෙඩි තියද කියලා අපි දන්නේ නැහැ. මොකද ඒ තරම් භයානක තත්ත්වයක් අද ඇති වෙලා තියෙන. මේවා කතා කරන්නේ නොකර හිටපුවාම ඊට වැඩිය රට ආඝාතයට යන ඉඳ රටේ ආරක්ෂාව නීතිය ආධිපත්‍ය නැත්නම් නීතිය විධානයේ ආධිපත්‍ය ජනාධිපතිතුමාගේ වචන වලින් කිව්වොත් විනාශන ඉඳ තමයි මේවා කතා කරන්නේ. දැන් බලන්න මේ ගැන කතා කරපුවාම ඔන්න පටන් ගන්නේ ඔව් මේවා පටන් ගත්තේ ඔයාලගේ ආණ්ඩු කාලේ නැත්නම් හිටපු ආණ්ඩු කාලේ. මේ ආණ්ඩු වලට ඉස්සල්ලාම ආවේ මම ඒකත් කියලා ඉන්නම්. පළවෙනි පාතාලේ තුවක්කු ටික ගියේ පල්ලකැලේ ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණේ ගැහුවෙන් පස්සේ තමයි නොයෙල් අමරසිංහට. මොකද මම පොත ගැල්ල තියෙනවා, ඕනනම් ඒකේ කියවන්න පුළුවන්. නොයෙල් අමරසිංහට මේ සොත්‍යපාල විරුද්ධව සටන් මේ පාතාලේ දෙගොල්ලත් හැප්පෙනකොට නොයෙල් අමරසිංහට පළවෙනි තුවක්කු දෝ ගේන්නේ පල්ලකැලේ ඒ කඳවුරට ගහපු අවියායුධ වලින්. ඒ නිසා මේක මේ පාතාලේ රැක්කේ ආණ්ඩුද නැද්ද කියන එක මටත් අදාළ නැහැ. මොකද අපි පාතාලේ රැකලත් නැහැ, පාතාලේ ආරක්ෂා කරලත් නැහැ, කුඩුකාරයෝ රැකලත් නැහැ, රකින්නෙත් නැහැ. ඒ නිසා චෝදනා කරනවට වැඩිය මම විශේෂයෙන්ම කියන්න කැමති කරුණාකරලා අපි ඔක්කොම එකතු වෙලා මේකට විසඳුමක් ලබා දෙන විදිය වැඩපිළිවෙළ සකස් කරමු. හැබැයි එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙච්චර කල් අපි දැකපු කාරණයක් තමයි මේකට පොලිසිය ඇතැම්ම අය සම්බන්ධයි. එතකොට පොලිසිය අය මේකට ඔත්තු දෙමින් ඉන්නවා. ඒ අය සමහර අය සම්පූර්ණයෙන් මේ පාතාලේ ආරක්ෂා කරනවා, කුඩු ආරක්ෂා කරනවා, ඔවුන්ගේ මුදල් ගන්නවා. බන්ධනාගාරය ඇතුලේ සමහර අය, මම මේ කියන්නේ ඔක්කොම නෙමෙයි, මුළු පොලිසියම නෙමෙයි, පොලිසිය හොඳ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම හොඳ අය විශාල ප්‍රමාණයක් ඉන්න බන්ධනාගාරය. ඒවත් සම්බන්ධ නැහැ. සමහර සම්බන්ධයට දැන් තර්ජනය ඇවිල්ලා තියෙනවා. මම දැක්කා බන්ධනාගාරයේ ගම්පාදියා ඉන්න අධිකාරිවරයෙකුට අම්මට පණිවිඩ එවනවා, පුතා දඟලනවා වැඩි, පුතාව බේරගන්න, පුතාව බලා ගන්න කියලා. මොකද හේතුව ඔහු ඒ අධිකරණයේ නැත්නම් ඒ බන්ධනාගාරය ඇතුළේ තිබිච්ච ෆෝන් ඔක්කොමටික අතන ගොඩ ගත්ත මේකත් එක්ක. එතකොට එක පැත්තකින් බන්ධනාගාරයේ සමහර අය මේවට සම්බන්ධ වෙනවා, සමහර අය මේක බේරන්න හදනවා. ඔවුන්ටත් දැන් අසරණලා තියෙනවා. මොකද ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ පෞල්කම් බලන්න කවුරුවත් නැහැ. ඉතින් ඒ නිසා අවසානයේ සිද්ධ වෙන්නේ මේක තව දුරටත් වර්ධනය වෙන එක. ඒ නිසා මම විශේෂයෙන් අමතුමාට කියන්න කැමති, තව තවත් දැන් ඊයේ අද ඉවරයි කියලා හිතුව අද පාන්දර තව එක්කෙනෙක් මරලා, හෙට උදේනකොට තව කීදෙනෙක් මරයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේක විශාල අර්බුදයක් බවට දැන් පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති, දැන් යුක්තිය මෙහෙම යන කාලේ මේ අය සම්පූර්ණයෙන් පොඩ්ඩක් පැත්තටලා හිටියා. ඒකේ ප්‍රශ්න තිබුණා, මම දන්නවා සමහර ප්‍රශ්න තිබෙනවා, සමහර අය ඇල්ලුවේ නැහැ, සමහර අය ඇල්ලුවා කියලා චෝදනා දිනවා අපි දන්නවා. නමුත් කෙසේ වෙතත් මේ අය සමහර අය රටින් පැනලා ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ? පැනලා ගියා අය අල්ලන් ආවෙන් පස්සේ ඒ අය ලංකාවේ උසාවියට ඉදිරිපත් කරන උන්ට අපදුන්නෙන් පස්සේ උන් එළියට පැනලා ගිහිල්ලා ඒ ඉඳලා දැන් මේ මිනිමරුන් ඝාතනය වගේම පාතාල ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. එතකොට මොකද්ද මේ සිද්ධ වෙන්නේ? එක පැත්තකින් කුඩුක් ජාවාරංකාරෝ ආරක්ෂා කරනවාද අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ නිසා මේක විශාල අර්බුදයක් බවට දැන් පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේකට මැදිහත් වෙන දරුවෝ බලන්න, අර මේ මාතර සිද්ධ වුණේ මේ ක්‍රියාවලියේදී දරුවෝ දෙන්නෙක් මිය ගියා. අයිංසක දරුවෝ දෙන්නේ, ඒ දරුවෝ දෙන්නම තාත්තට වෙඩි තියෙනකොට දරුවෝ දෙන්න මිය ගියා. එතකොට මම දැක්ක සමාජයන් වල දාලා තිනවා තාත්තා වැරදි කරපු ඉඳ දරුවොත් ඉතින් පළියලා තියෙන. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහෙන්ද මේක අපි කෙරවල වෙන්නේ? අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මම කියන්න කැමති, මේ ක්‍රියාවලිය තුල විශාල අර්බුද ගණනාවකට අද වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද කුඩු ගංජා ගබ්බ ඒ වගේම අයිස් මේවා ඇතුළු විශාල ප්‍රමාණයක විශාල වැරදි සංඛ්‍යාවක් සිද්ධ වෙමින් තිබෙනවා. නමුත් පොලිසිය අද අසරණලා තිබෙනවා මේවට විරුද්ධව පියවර ගන්න. මම දන්නේ නැහැ මොකද්ද මේ සිද්ධ වෙමින් තියෙන්නේ කියලා. ඒ නිසා මේක විශාල අර්බුදයක්. ඒ අර්බුදය විසඳ ගැනීම සඳහා අපි කල්පනා කරනවා ආණ්ඩුව මේ සම්බන්ධව ක්‍රියා කරයි කියලා. ඒ වගේම අනික් කාර්යය තමයි විශේෂයෙන්ම වැදගත්ම ඊළඟ කාර්යය තමයි මම දැක්කා ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන් අප්‍රේල් 8 වෙනිදා දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස් ප්‍රතිවරයා විදියට විරුද්ධව මේ පාර්ලිමේන්තුවට යෝජනාවලිය යෝජනාව දාලා තියෙන්නේ. මේ පත් කිරීමේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ආණ්ඩු ක්‍රමවස්ථාව 112 එක ප්‍රතිසංකරම විසින් ගොනු කර ඇති පදනම මත ආණ්ඩු ක්‍රමවස්ථාව ප්‍රකාරව මූලික අයිතිවාසිකම් අයිතින් ප්‍රතිසම්මිතියට ගෙන යාමේ අවසරය ප්‍රතිසම්මුඛව ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ තිබෙන බැවින් මේක ඉදිරිපත් කරනවා කියලා. එතකොට ඒ කියන්නේ මම කියන්න කැමති, ඔහුට විරුද්ධව නඩු 9ක් මේකෙම දාලා තියෙනවා. මූලික අයිතිවාසිකම් ප්‍රතිසම් 9ක් මේ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් විභාගෙමින් තිබෙනවා. එතකොට මේ විභාගෙමින් තිබෙන නඩු විභාග කරන විනිසුරු අපි දන්නවා ප්‍රීතිපත්ම සූරසේන මහත්මයා කියන ඉතාම මේ රටේ ගෞරවයට පාත්‍ර වෙච්ච විනිසකාරවරේ. ඊළඟට අග්‍රවිනිසකාරවරයා ඊළඟට විශ්‍රාම ගන්නවා ජූලි 17 වෙනිදා. එතකොට ප්‍රීතිපත්ම සූරසේන මහත්මාව මේ කමිටුවේ සභාපතිවරයා බවට පත් කළා. දැන් මම අහන්න කැමති, මොකද්ද මේකේ තියෙන ස්වභාවික යුක්තිය, මූලධර්මය මොකද්ද? කොහොමද මේ මිනිස්සු කිල් දැන් මේ නඩුවට පෙනී සිටින නැත්තම් මේකේ චූදිතය බවට පත් වෙලා තියෙන මේ මූලික අයිතිවාසිකම් ප්‍රතිසම ඉදිරිපත් කළ තියෙන අයට ඉදිරිපත් කළ තියෙන පුද්ගලයා නැත්තම් ඒකට විරුද්ධව ඉදිරිපත් වෙලා තියෙන දේශබන්දු දෙන්න කොහොන්? ඔහුට විරුද්ධව නඩු ආන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරතුමාම මේ ආණ්ඩුව පත් කරනවා මේ කමිටුවේ සභාපතිවරයා.
ගරු මන්ත්‍රීතුමනි,
එතකොට මම කියන්න කැමතියි
ඔබතුමාට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයට අදාළව
කරුණු ඒක තමයි මම කතා කරන්නේ.
ඔබතුමාගේ කාලය අවසන්
වෙනවා. මම කතා විනාඩි කීපයක් ගන්නවා. විශේෂයෙන්ම
විනාඩියක කාලයක් තමයි දෙන්න පුළුවන්.
වෙලාව අපිට තියෙනවා. ඒ නිසා මම කිව්වේ. ඒ නිසා මම කියන්න කැමති මේ පූර්ව ද්වේෂීභාවය පිළිබඳ ප්‍රශ්නයක් අවසානයේ තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම දැන් එතුමා මේකට ඇවිල්ලා මේ අභිචෝදනා පත්‍රය දෙනකොට පද්මසූරසේන මැතිතුමා ඔහුම නඩු අහලා මේකේ තීරණයක් දෙනකොට අර පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙන්න හදනවා. ඊළඟට දැන් අභියෝජක කාර්යාලය බලන්න, ඔබතුමාලම් පත් කරපු අභියෝජක කාර්යාලය අසන්ත ගෝදාගොඩ මැතිතුමා විනිශ්චකාරවරයා, තුමත් ඉතාම දක්ෂ විනිසුරුවරයෙක් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න, ඔහු අභියෝජක කාර්යාලයේ හදන නීති හදන කමිටුවේ සභාපතිවරයා බවට පත් කරනවා. දැන් මේ රටේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියලා තුනක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ව්‍යවස්ථාදායක කියන්නේ අපි නීති හදනවා. නීති අපිටම අර්ථ නිරූපණය කරන්න අග්‍ර මේ විනිශ්චකාරවරු ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරු ඇවිල්ලා මේ පනත් හදනකොට අපි කාගෙටද ගිහිල්ලා අපි කවුරු කාටද යන්නේ? අපි කොහොමද ගිහිල්ලා මේ අභිජෝතකාරයා පිළිබඳ තියෙන නීතිආර්ථ නිරූපණය කරන්න අපි මිනිස්කාරුරු ගාවට කොහොමද යන්නේ?
ඔබතුමාගේ කාර්යාලය
ඊට ශේෂාධිකරණේ ගාවට අපි යනකොට කරු මන්ත්‍රීතුමා ඒ ශේෂාධිකරණේ මිනිස්කාරුරු තමයි මේ පනත හදලා තියෙන්නේ. පනත හදන්න ඕනේ අපි අර නම් කවුද? පනත හදන්න ඕනේ අපි. හැබැයි කොහෙද උඩ ව්‍යවස්ථාදායකේ විධායකේ අධිකරණේ කියලා තුනක් කොහෙද තියෙන්නේ මේ රටේ? එනිසාම විශේෂයෙන්ම කියන්න කැමති මේකත් සම්පූර්ණ වැරදි. මේ තමුන්නාන්සල සිස්ටම් චේන්ජ් කරන්න ආවට සිස්ටම් එක දන්නෙත් නෑ, සිස්ටම් චේන්ජ් කරන විදිය දන්නෙත් නෑ. ඒකයි මේ වෙලා තියෙන්නේ. මේ පටල ගැනීම කරන්න ඒකයි. මේ කරුණු දෙකම මම මතු කරේ විශේෂයෙන් මේකට වැදගත් වෙන නිසා කරු මන්ත්‍රීතුමනි. එනිසා මම විශේෂයෙන්ම මම ඉදිරිපත් කරපු ප්‍රශ්නය
අවසන් කරන්න
මම දැන් කියවන්න බලාපොරොත්තු වෙනවා. රට තුළ දිගින් දිගටම සිදුවන වෙඩි තැබීම් සහ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් පැන නැගී පහස සඳහා පිළිතුරු ගරු මහජන ආරක්ෂක අමාත්‍යමාගෙන් බලාපොරොත්තු වෙමි. 2024 සැප්තැම්බර් මාසයේ මේ දක්වා පාතාල ක්‍රියාකාරකම් මත සහ අනෙකුත් අපරාධ ගණනේ වෙඩි තැබීම් කොප්පණ ප්‍රමාණයක් සිදු වී තිබේද? දෙක, මේ සිදුවීම් වලින් කොප්පණ මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව කොප්පමණද? තුන, මේ වෙඩි තැබීම් වලින් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රමාණය කොප්පමණද? ඒ සිද්ධියට අදාළ වෙන්නේ වශයෙන් සඳහන් කරන්නේද? අත්අඩංගුවට ගෙන නොමැති පිරිස කොපමණද? ඔවුන්ගේ නම් සහ ඒ සිද්ධීන් මොනවාද? දිගින් දිගටම සිදුවන මෙවැනි වෙඩි තැබීම් සහ ඝාතන නිසා මහජන ආරක්ෂාවට තර්ජනයක් බව පිළිගන්නේද? මෙම පාතාල කණ්ඩායම් අතර ඝාතනය මර්ධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති සහ ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියන එක දැනගන්න මේක අවස්ථාවක් කරගනි. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට වෙලාව ලබා දීම සම්බන්ධව.
හොඳයි. පිළිතුරු කතාව ගරු ආනන්ද විජේපාල ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන් මෙම කල්තැබීමේ විවාදයේදී ඉදිරිපත් කරලා තියෙන කාරණා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනකොට පළමුවෙන්ම ප්‍රකාශ කරන්න කැමති, ඔබතුමා දන්නවා, මේ සභාවත් දන්නවා, කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වුණු පාතාලය වර්ධනය වෙච්ච ආකාරයත්, ඊට දේශපාලන හස්තයන් මැදිහත් වෙච්ච ආකාරයත් සහ ඔවුන් විසින් පෝෂණය කර බලය පවත්වාගෙන යාම සඳහා වුන් උපයෝග කරගත් ආකාරයත් පිළිබඳව ඉතාම පැහැදිලි චිත්‍රයක් මේ රටට තියෙනවා. අපි වේදිකාවේ ගරු ජනාධිපතිතුමා මැතිවරණයට පෙර ආතු කිව්වා වගේම මේ පාතාලයේ මර්ධනය කිරීම පිළිබඳව දශමිකෙන් ඕ අපේ ධෛර්යය අඩු වෙලා නැහැ. අපි ඒ වෙනුවෙන් තීන්දුව තීරණ රාශියක් අරන් තියෙනවා. ඒ තීන්දුව තීරණ අනුව සැලසුමක්, දැක්මක්, වැඩපිළිවෙලක් අනුව අපි මේ කටයුත්ත කරමින් ඉන්නවා. මේක මත්ද්‍රව්‍ය සහ පාතාලය දෙකම ඒකාබද්ධව සිද්ධ වෙන කාරණාවක්. ඒ වගේම මේ වෙඩි තැබීම් පිළිබඳව අධ්‍යයනය කරපුවාම 2022, 23, 24 මේ අධ්‍යයනය කරපුවාම මේ වෙඩි තැබීම් වල විශේෂ කැපිපෙන වර්ධනයක් දකින්න නැහැ. නමුත් අපි කොයි දැසකින්වත් එකම වෙඩි තැබීමක්වත් ලඝු කොට තකන්නේ නැහැ. හැම මානසික ජීවිතයක්ම අපි වටිනා ජීවිතයක් හැටියට වටිනාකමක් සහිතව සලකමින් තමයි කටයුතු කරන්නේ. ඉඳන් මේ පාතාල මර්ධනය පිළිබඳව රජයක් හැටියට අපි ගන්න පුළුවන් ඉහළම තීන්දුව తీරන අරන් තියෙනවා. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් දියත් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් දැනටත් පවතින දේශපාලන සම්බන්ධතා පිළිබඳවත් ගරු සභාපතිතුමනි මේ සභාවට හෙළකළ යුතුයි මම විශ්වාස කරනවා. ගරු දයාසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ අංක 91 2024-09-21 සිට ඊයේ දිනේ දක්වා සිදු වූ වෙඩි තැබීම් සංඛ්‍යාව 62යි, සංවිධානාත්මක ක්‍රියාකාරකම් මත වෙඩි තැබීම් 62යි, අනිකුත් අපරාධ ගණනේ වෙඩි තැබීම් 17යි, ඔක්කොම 79යි. මෙම සිදුවීම් වලින් මරණ සංඛ්‍යාව සතුවාල සංඛ්‍යාව සංවිධානාත්මක ක්‍රියාකාරකම් මත වෙඩි තැබීම් 62යි, මරණ සංඛ්‍යාව 47යි, තුවාල 25යි, අනිකුත් අපරාධ ගණනේ වෙඩි තැබීම් 17යි, මරණ සංඛ්‍යාව 5යි, තුවාල සංඛ්‍යාව 10යි, එකතුව 79යි වෙඩි තැබීම්, මරණ සංඛ්‍යාව 52යි, තුවාල ලැබීම් 35යි, 24-09-21 ඉඳලා 25-5-7 දක්වා කාලය තුළ. ඉගාව ප්‍රශ්නය විමසනවා මේ අය අතුරින් කොපමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තද කියලා. මේක දිග ලැයිස්තුවක් තියෙනවා සභාපතිතුමනි, මේක වෙමෙන් වශයෙන් කියන්න අත්අඩංගුවට ගැනීම අවශ්‍යද? සංඛ්‍යා සංවිධානාත්මක සිදුවීම් 62කට අදාළව 229ක් අත්අඩංගුවට ගෙන තියෙනවා. වෙනස් සිදුවීම් 14 අදාළව 31ක් අත්අඩංගුවට අරන් ඔක්කොම 208ක් අත්අඩංගුවට අරන් තියෙනවා. අත්අඩංගුවට ගෙන නොමැති පිරිස කොපමණද, ඔවුන්ගේ නම් සහ සිද්ධීන් මොනවද කියලා විමසීමක් කරලා තියෙනවා. සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නොමැති පිරිස නිශ්චිතව කිව නොහැකි විමර්ශනවලදී අනාවරණය කරුණු 90 අත්අඩංගුවට ගැනීම සිදු කර, එසේම
අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයන් සම්බන්ධව තොරතුරු අනාවරණය කළොත් ඒ පිළිබඳව දැනුවත්ව සැඟවීමට උපක්‍රම යෙදී හැකි බැවින් ඒ පිළිබඳව විවෘත අනාවරණයක් කිරීමක් සිදු කිරීමට සිදු කිරීම විමර්ශනවලට බාධාක් බැවින් ඒ සිදු කර නොහැකි. ඊගාව ප්‍රශ්න අහලා තියෙන්නේ දිගින් දිගටම සිදුවන මෙවැනි වැඩි තැබීම් සහ ඝාතන නිසා මහජන ආරක්ෂාවට තර්ජනයක් වන පිළිගන්නේ මේ මෙම පාතාල මේ මේ සභාපතිතුමනි මේ පාතාල කණ්ඩායම් අතර සිදුවෙන මරා ගැනීමක් නැත්තම් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවෙන මේ දෙගොල්ල අතර කණ්ඩායම් අතර ඇතිවෙන ඝට්ටනයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සිද්ධ වෙමින් පවතින්නේ. දැනට රජයේ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියලා අහනවා. පාතාල කණ්ඩායම් එකිනෙකා අතර තැබීම් රට තුළ සිදුව එමගින් මහජනයාගේ එදිනදා කටයුතු අදාළ වීමක් සිදුවී නොමැත. පසුගිය වර්ෂ කීපය තුළ සිදුව වෙඩි තැබීම් ඊට අදාළ ඝාතන සංඛ්‍යාවත් තුවාල සිදුවීම් සංඛ්‍යාව 2022 සිදුවීම් 60ක් වෙලා තියෙනවා. මරණ 45ක් වෙලා තියෙනවා. තුවාල 21යි 23 සිදුවීම් 81ක් වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව 40යි තුවාල 42යි 24 74ක් සිදු වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව 51යි 34යි තුවාල. මේ අවුරුද්දේ සිදුවීම් 37ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 26ක් සිද්ධ වෙලා තියෙනවා. තුවාල 16ක් සිද්ධ වෙලා තියෙනවා. මේ අනුව රජයේ පත්වීමට පෙර සිට සැලකිය යුතු මට්ටමකින් සංවිධාන අපරාධ කණ්ඩායම්වල වෙඩි තැබීම් හා ඒ තුලින් සිදු වූ මනුෂ්‍ය ඝාතන තුවාල සිදුවීම් සිදු වී ඇති බව නව රජයට පත්වූ පසුව කැපිපෙන නව රජයේ බලයට පත්වීමෙන් පසුවද මේ කැපිපෙන සිදුවීමක් ලෙස වැඩි වූ බව තහවුරු වෙන්නේ නැහැ. පසුගිය වසර කීපය තුළ සිදු වූ බරපතලම ඝාතන සිද්ධිය බෙලියත්තේ අධිවේගී මාර්ගය අතර සිදු වූ රෝයල් බීච් සමන්නේවත් සමන් පෙරර ඇතුළු පුද්ගලයන් 5 දෙනෙක් ඝාතනය තමා. එම සිදුවීම වාර්තා වූයේ නවරජයේ බලයට පත්වීමට මාස 8කට පෙර 2024 ජනවාරි 20 නවරජයේ බලයට පත්වීමෙන් පසු විදේශගත අපරාධකරුවන් මෙරට ගෙනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැඩි කර ඇති අතර දැන්ටමත් සැකකරුවන් 11 දෙනෙකු දිවෙන්ට ගෙනවිත් ඇති අතර ඉදිරියේදී තවත් ප්‍රබල අපරාධකරුවන් රැසක් ගෙනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. යම් යම් දේශපාලන හස්තයන් විසින් රජ අපහසුට පත් කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සහ යුද අමුදාවෙන් පලා ගිය සමහර පුද්ගලයන් යොදා ගනිමින් කටයුතු කරන බවට සැකයක් මතු විය යුතුයි අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතිනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ වෙනකොටත් අපිට ලැබිලා තියෙන බුද්ධි තොරතුරු සහ පොලිසිය අත්අඩංගුවට ගැනීම ආශ්‍රයෙන් මේ අවස්ථාවේ මේ සභාවට කියන්න කැමැති සමගි ජන බලවේගයේ සම්බන්ධ මේ පාතාල ක්‍රියාකාරී නැත්නම් සංවිධානක අපරාධ එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ පහුගිය පළාත් පාලන මැතිවරණ මේ මෑතකදී අවසන් කරන පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් හැටියට සමගි ජන බලවේගයේ 9 දෙනෙකුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 8 දෙනෙකුත් පොදු ජන එක්සත් පෙරමුණේ 7 දෙනෙකුත් සර්ව ජන බලයේ 4 දෙනෙකුත් එක්සත් ජාතික පක්ෂයේ 3කුත් ස්වාධීන කණ්ඩායම් 3කුත් වශයෙන් 34 දෙනෙක් යම් යම් අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්ට සම්බන්ධ වෙලා තියෙනවා. මම කීපයක් උදාහරණයක් ඇටියට කියන්නම්. මේ 34ම කියන්න මට වේලාවක් නැහැ. තනප් පුල්ල හේවගේ ජයසිරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙහිවලගල් විස්ස නගර සභාවට මෙවර අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. 2008 11 දින කේරළ ගංජා කිලෝ 25 සමග දෙහිවල පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ වගේම 2 සිංහාර අමල් පුෂ්ප කුමාර සිල්වා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙහිවලගල් විස්ස නගර සභාව 2017 11 දින උපදින්ච ලිපිනේ දී මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ 3ක් හා සන්තකේ තබා ගැනීම සඳහා අත්අඩංගුවට පත්ව තියෙනවා. 24/7/8 දින ඔහු අතුරුගිරිය පොලිස් වසමේදී රාජපක්ෂ මුදිය අන්සලාගේ දුර දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොත් ක්ලබ් වසන්ත යන වෙඩි තබා ඝාතනය කිරීමට සඳහා පැමිණි වෙඩිකරු නවාතයන් සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් 24/9/22 වෙනි දින බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාසයෙන් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඊගාව 3 වෙනියා එල්ලාවල ලියනගේ ඩස්ටන් එක්සත් ජාතිපක්ෂයේ මෙවර කැස්පෑව නගර සභාවට තරඟ වැදුනා. ඔහු 2024/1/9 දින කහතුඩුව පොලිස් සමයේ අධිවේගී මාර්ගයේ පිසු මතලදී තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීම සිදුවීමට අදාළව ප්‍රධාන සැකකරු ඔහු. එවැගේම මහේස් දුමින්ද සිල්වා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටාන් ප්‍රාදේශ සභාව 2024/4/22 දින පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන රොෂාන් බුද්ධික පර්ණවිතාන නොත් ගෙම්බා නැමැති පුද්ගලයෙකු විසින් මොහුට තියුණුවාදික පාදී ස්වාර සිදු කර පසු ඊට පලිගැනීමක් ලෙස උසන්තකේ තිබූ බලපත්‍ර සහිත තුවක්කු ගිනි අවියෙන් වෙඩි තබා ගෙම්බා යන අය ඝාතනය කර කටාන් පොලිස් ස්ථානයට
දරු අමාත්‍යතුමනි ඔබතුමාට විනාඩි 2ක කාලයක්
පමණයි. එවැගේම 6 දිලීත් ප්‍රියංග විජේසිංහ සමගි ජන බලවේගයේ පෑලියගොඩ 2028/5 දින පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මිලිමීටර් 9 ගිනි අවියක් සහ ජීවොණ්ඩ 3 සමග අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ වගේම හත දිමුත් සස්මික පතිරණ පොද්ජන එක්සත් පෙරමුණු පෑලිගොඩ නගරසභාව 24/9 දින සහ 25/1/4 දින යනි පෑලිගොඩ පොලිස් ස්ථානයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ වගේම 8 නිල් ඉන්දික සර්වජන බලය වත්තල් ප්‍රාදේශ සභාව 25/12/1 දින රාගම් පොලිස් වසමේ කඩවත පාරේ පිහිටි නිමේෂා නැමැති අවන්නල තුලදී ගිනියාවෙක් වෙඩි තබා ත්‍රිත්ව මනුෂ ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් රාගම් පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ මෛත්‍රී අධිකරණයේ නඩු පවරා අයත් තියෙනවා. එවගේම 9 මලගල්ල ලියනගේ නිල් චින්තක සර්වජන බලය තවලම් ප්‍රාදේශ සභාව 25/2/8 දින ඕපාත පොලිස් වසමේදී තියුණු ආයුධකින් පාරදී පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඕපාත පොලිස් ස්ථානයේ විසින් සැකපට අත්අඩංගුවට ගෙන තියෙනවා. ගරු මේ මූලාස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, මේ වාගේ දීර්ඝ ලැයිස්තුවක් තියෙනවා. ලොකු කාලයක් මේ සඳහා වැය වෙනවා. දැන් ඔබතුමාට තා මේ සභාවට පැහැදිලි ඇති මේ පාතාලයන් සහ පාතාල ක්‍රියාකාරකම් සහ මනුෂ්‍ය ඝාතන සහ දේශපාලන සම්බන්ධතා, ඒ වගේම මද්‍රව්‍ය ජාරම් අතර තියෙන සම්බන්ධතාවය, මේ සියල්ල පිළිබඳව විමර්ශන වෙමින් පවතිනවා. ඒ වගේම බුද්ධි තොරතුරු දිගින් දිගටම ලැබෙමින් පවතිනවා. මේ පිළිබඳව විමර්ශන අඛණ්ඩව සිද්ධ වෙනවා. එහිඳ අපි මේ සභාවට කියන්න අවශ්‍යයි මේ පාතාල ක්‍රියාකම් මර්ධනය කිරීම සඳහා දැන් සියලු විධිවිධාන අරන් තියෙනවා, ක්‍රියාමාර්ග අරන් තියෙනවා. අනිවාර්යයෙන්ම අපි මහජනයාට ලබා දුන් පොරොන්දු අනුව වගේම රටක් හැටියට රජයක් හැටියට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම අපි අනිවාර්යයෙන්ම සිද්ධ කරමින් පවතිනවා. එහිඳ මේ රටේ මහජනතාවට අපි ප්‍රකාශ කරන්න කැමති මේ පාතාලය විනාශ කිරීම, එහෙම නැත්නම් මද්‍රව්‍ය ජාව ආරම්භ නැත්නම් මේ මද්‍රව්‍ය ව්‍යසනයෙන් රටේ දරුවන් බේරා ගැනීම වගකීම අපි සතුව තියෙනවා. අපි ඒ අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. එහිඳ මේ වෙන විට මේ සම්බන්ධයෙන් අපි ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ගරු දයාසිරි මන්ත්‍රීතුමා විමසීමක් කරලා තිබුණා. දැනට දිවයින පුරා වැටලීම් සිදු කිරීම, රාත්‍රී මුර සංචාර, දිවමුර සංචාර ක්‍රියාත්මක කිරීම, ජංගම සංචාර ක්‍රියාත්මක කිරීම, හදිසි මාර්ග බාධා දියදා සෝදිසි කිරීම, ස්ත්‍රී මාර්ග බාධා යෙදවීම, ප්‍රදේශ බුද්ධි නිලධාරීන් යොදවා බුද්ධි තොරතුරු රැස් කිරීම වැනි සාමාන්‍ය පොලිස් අධිකාරියට අමතරව විශේෂ අධීක්ෂණ කැරතේ ක්‍රියාත්මක කරමින් තියෙනවා. සංවිධානත්ව අපරාධ කරුවන් පිළිබඳ දත්ත පද්ධතිය මේ වෙනකොට ශක්තිමත් පවත්වාගෙන යනවා. ඇඟිලි සලකුණු සටහන් පද්ධතිය ඒ වෙනුවෙන් වෙන වෙම් පවත්වාගෙන යනවා. අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා අපරාධ ක්‍රමවේදවල දත්ත පද්ධති වෙම් වෙම් වශයෙන් පවත්වාගෙන යාම, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධව දත්ත පද්ධති පවත්වාගෙන යාම, ගුවන්තොටුපළ පර්යන්තයේ ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ කැමරා පද්ධති ක්‍රියාත්මක කිරීම, බන්ධනාගාරය තුළ සිදුවන අපරාධ මැඩලීම සඳහා රැඳවියන් බැලීමට පැමිණෙන පුද්ගලයන් සහ අවට ආරක්ෂාව ගැන වෙන වෙනම පොලිස් නිලධාරීන් යොදවා පසුබිම් කිරීම, ශ්‍රී ලංකා පොලිසිය සහ බන්ධනාගාරයේ එක්ව සතිපතා සාකච්ඡා පවත්වමින් බන්ධනාගාර ආශ්‍රිත සිදුවන අපරාධ මැඩලීම සඳහා පියවර ගැනීම, බන්ධනාගාර තුළින් සොයා ගන්නා ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ විසින් විශ්ලේෂණය කිරීම, අපරාධවලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් තිබීම, බෝඩර් රිස්ක් ඇසෙස්මන්ට් සෙන්ටර් වැනි ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම, නාවික හමුදාව සමග එක් වී අවට මුදේ මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් සිදු කිරීම, පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් ජංගම සංචාර, යතුරුපැදි සංචාර, බස්නාහිර පළාත සහ දකුණු පළාත් තුළ ක්‍රියාත්මක කිරීම, විදේශගත සැකකරුවන් මෙරට ගෙන්වා ගැනීම සඳහා ද්විපාර්ශ්වික සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය සාකච්ඡා මැදිහත්ව සිදු කිරීම, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන ලබා ගැනීමට මේ වෙනකොටත් කටයුතු කර තිබීම, නිලධාරීන්ට විදේශ පුහුණු පාඨමාලා සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම, නීතිය පිළිබඳ නිලධාරීන් නිරන්තරව දැනුවත් කිරීම, සුදුසු පාඨමාලා පැවැත්වීම, අපරාධ මර්ධන නිලධාරීන්ට ආකර්ෂණීය ත්‍යාග ලබා දීම, ගිනි අවි අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ට ඒවායේ තොරතුරු කරුවන්ට විශාල මුදල් ත්‍යාගයේ නිර්දේශ කිරීම, කොට්ටාස විවිධ ඒකක අතර අන්තර් සම්බන්ධතාවයේ තොරතුරු හමාර කිරීම කාර්යක්ෂක කර තිබීම, නවීන තාක්ෂණය සහ WhatsApp මෘතුගාංගය භාවිතා කරමින් දිවයිනේ සිදුවන අපරාධවලට අදාළව තොරතුරු ක්ෂණිකව සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට කටයුතු කිරීම, ඒ මගින් සියලු කොට්ටාස සම්බන්ධීකරණය කර තිබීම, ඒ මගින් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට විශේෂ පහසුවක් ඇති වී තිබීම සහ ඉදිරියටත් අපරාධ මැදීම සඳහා පොලිසිය විසින් යෝජිත ක්‍රියාමාර්ග ඇටියට සංවිධානක අපරාධ මර්ධන සඳහා විශේෂ නීති සැකසීමට අවධානය යොමු වෙලා තියෙනවා. ජාත්‍යන්තර සිට ශ්‍රී ලංකාවට මේ මද්‍රව්‍ය ජාලයේ මෙහෙයවන අපරාධකරුවන් මෙරට ගෙන්වීමට අදාළ ක්‍රමවේදයන් කඩිනම් කිරීමටත්, මද්‍රව්‍ය ජාවාරම් වෙළඳපොළ අවම කිරීම සඳහා ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම, ෆොරන්සික් ලැබ් ස්ථාපිත කිරීම සඳහා
කාලය අවසානයි
ක්‍රියාමාර්ග ගෙන තිබීම, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මට විනාඩි කාලයක් දෙන්න. එවගේම ගුවන් තොටුපළ ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ කැමරා පද්ධතිය තවදුරටත් වැඩිදුණු කිරීමට සැලසුම් කිරීම, CCTV දර්ශන කැමරා දර්ශන දුරකථන විශ්ලේෂණ වාර්තා සම්බන්ධයෙන් වඩාත් කාර්යක්ෂම ක්‍රියා කිරීම සඳහා පරිගණක මෘතුකාංග ස්ථාපිත කිරීමට සැලසුම් කිරීම, පොලිස් ක්ෂේත්‍රයේ මධ්‍යගතව පවතින විමර්ශන සඳහා තාක්ෂණික සහාය දැක්වීම මධ්‍යස්ථාන විමධ්‍යගත කරමින් ප්‍රාදේශීය ස්ථාපිත කිරීමට සැලසුම් කිරීම, වාර්තා වෙන අපරාධ පිළිබඳව ක්ෂණිකව යථාවත් වීම මෙන්ම කඩිනමින් විශ්ලේෂණය කරගත හැකි දත්ත පද්ධතියක් සියලුම පොලිස් ස්ථාන සම්බන්ධීකරණ වන ආකාරයට ස්ථාපිත කිරීම සහ දැනට පවතින දත්ත පද්ධතිය යථාවත් කිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින විමර්ශන තදබදය අවම කිරීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් නව විමර්ශන කාර්යාංශයක් ස්ථාපිත කිරීම, මේ සඳහා සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒ විමර්ශන ඉදිරියේදී ආරම්භ කිරීම, සෑම පළාතකටම අපරාධ විමර්ශන සඳහා දිසා අපරාධ කොට්ටාස ස්ථාපිත කිරීම, ඉදිරියේ ඒවා විමර්ශන ආරම්භ කිරීම, දැනට කොළඹ අපරාධ කොට්ටාසේ තියෙනවා සෑම පළාතකම අපරාධ කොට්ටාසයක් ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය ලබා තියෙනවා, දැනට ක්‍රියාමාර්ග කරන් තියෙනවා. ඉදිරි සති දෙක කාලය තුළ එම අපරාධ කොට්ටාස ස්ථාපිත කරනවා පළාත් සෑම පළාතකටම එක් අපරාධ කොට්ටාස බැගින් මෙවැනි ක්‍රියාමාර්ග අරගෙන මේ තියෙනවා, දැනටමත් සැලසුම් කරලා තියෙනවා සහ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. එහින්දා මේ ගරු සභාවට අවධාරණය කරන්න කැමති දිගින් දිගටම සිදුවන මේ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. ඒක ගරු ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවේ කිව්වා වගේම මේ පාර්ලිමේන්තුවේ කිව්වා වගේම අපි ඒ සඳහා පියවර රාශියක් අරන් තියෙනවා. අපරාධ කල්ලි දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ඉතාම දේශපාලන සම්මතා සහිත ස්ථාපිත වෙච්චි දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ අපරාධ ගැටුම් නිර්මාණය කරලා ඒවා පෝෂණය වෙලා ඒවා වලින් පවත්වාගෙන ගිය දේශපාලන බලය අහිමි වුණාට පස්සේ දැන් වෙනත් ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරකම් හරහා මේවා තවත් වර්ධනය කරමින් ඉන්නවා. ඒවට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගන්න බව මේ සභාවට සඳහන් කරන්න කැමැති. බොහොමත්ම ස්තුතියි ඇමතිතුමනි.
ගරු මන්ත්‍රීතුමනි, අතුරු ප්‍රශ්න වලට අවස්ථාවක් නැහැ. ඇමතිතුමා කැමති නම් විතරක්, ඇමතිතුමා එකඟත්වයක් තියෙනවා නම් විතරක් අවස්ථාවක් දෙන්න පුළුවන්.
ඔව් කියන්න.
ගරු මන්ත්‍රීතුමනි,
ගරු ඇමතිතුමනි, මම සුදවන්ත නෝ ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම සම්බන්ධව විශේෂයෙන් මම අර සමහර කරුණු පිළිබඳ මම ඇහුවේ, කියන්නේ ඒක තොරතුරු ඉදිරිපත් කිරීම තුළ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මම ඔබතුමාගේ විශේෂයෙන් ඇහුවේ දැන් මේ ඉෂාරා සෙව්වන්දි වගේ අය, මේ අය තාම හොයාගන්න බෑ. මේ වගේ නම් සඳහන් වෙච්ච අය සොයාගැනීම සම්බන්ධ විශාල කාලවකවානුවක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම ඇහුවේ ඒ වගේ අය සම්බන්ධව සහ දෙවනුව විශේෂයෙන්ම මේ වෙඩිතැබීම් පිළිබඳව වැඩේ ඉවර වුණයින් පස්සේ තමයි පොලිසිය වහාම ඇවිල්ලා පියවර ගන්න. අපිට යම් ඔත්තු සේවා ක්‍රියාත්මක වෙනවා නම් කිසියම් විදිහකට මේ වැඩපිළිවෙල තවත් ශක්තිමත් වෙනවා නම් අත් වශයෙන් මීට පෙරාතුව මේ වෙඩි තබා ගැනීම සම්බන්ධව තිබෙන තොරතුරු සොයා ගැනීම සම්බන්ධ වෙන විදිහේ ස්ථාවරයක් හදාගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා මම ඔබතුමා ආන්න කැමති ඒ සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ඔබතුමාලා දැනට අරගෙන තිබෙනවාද කියලා.
මේ සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. බුද්ධි තොරතුරු වඩා විධිමත්ව ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය බුද්ධ්‍යංශ වගේම රාජ්‍ය බුද්ධි සේවාව, ඒ වගේම යුද හමුදා බුද්ධ්‍යංශ මේ සඳහා උපයෝග කරගෙන තියෙනවා. ඒ ඉන් එහා ගිහිල්ලා අපි දිගින් දිගටම හැම වෙලාවෙම කියනවා මේ 2,20,00,000 ජනයා අතර තමයි මේ සියලු නීති විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. එහින්ද අපි මහජන ආරක්ෂක කමිටු හැම පොලිස් බලපදේශයකම හැම ග්‍රාම නිලධාරි කොට්ටාසකම ස්ථාපිත කරලා ඒ සියලු දෙනා එකට බද්ධ කරගෙන මේ තොරතුරු වඩා නිවැරදිව අනාවරණය කරගන්නත් සියලු ජනයාගේ සහාය සහිතව මිත්‍රසේවී පොලිස් සේවාවක් ස්ථාපිත කරලා අර ඔබ කිව්වා වගේම සමහර පොලිස් නිලධාරීන් යම් යම් ක්‍රියාකාරකම් වල යෙදුණත් බොහෝ බහුතර පොලිස් නිලධාරීන් අවංකව රාජකාරී කරනවා. ඉතින් ඔය සියලු දෙනා එක බද්ධ කරගෙන මේ පාතාල ක්‍රියාකාරකම් වගේම මත්ද්‍රව්‍ය මැඩලීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඉන්දා අපි හිතනවා අනාගතේ මේ රටේ මේ ප්‍රධාන මේ ගැටලු දෙක මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා මේ සියල්ල උපයෝගී වෙයි කියලා මා විශ්වාස කරනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව 2025 මැයි මාස 20 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල්තබරු ලැබී